ශ්‍රී ලංකාවේ මේ ගෙවිලගිය සතියේදී සිදුවුණු උණුසුම් දේශපාලනික වාතාවරණය පිළිබඳව කතා බහ කරන අපේ විශේෂාංගයේ සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම එම්නම් දැන් අපි ආරම්භ කරමු. කාලෙකට පස්සේ සයිටම් අර්බුදය නැවත වතාවක් උද්ගත වෙනවා අපි දැක්කා ශ්‍රී ලංකාව තුළ. ඒ හේතුවෙන් ශිෂ්‍ය වර්ජන, අතරංගුවර ගැනීම්, ඒ වගේම වෛද්‍ය වර්ජන, මේ වගේ දේවල් බොහොම උණුසුම්ව පැවතුන අතරතුරේදී ඊයේ වෙනකොට අපිට වාර්තා වෙනවා සයිටම් ආතනය පිළිබඳව රජයේ කොන්දේසි ඇතුළත් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීම. මේ සම්බන්ධව වන උණුසුම් තොරතුරු වලින් අද දවසේදී අපි සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම්. ඉන් අනතුරුව තවත් උණුසුම් ප්‍රවෘත්ති කිහිපයකුත් තියෙනවා සමාලෝචනයක් විදිහට අරගෙන ඉන්න. සුපුරුදු විදිහට මේ කාර්යාවයට සූදානම් සිටිනවා දැන් ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල. අයබෝන් මනෝජ්.
අයබෝන් දිල්රුක්ෂි.
මම කලින් සඳහන් කරපු ආකාරයට සයිටම් අර්බුදයත් එක්ක මතුවුණු කාරණාවලින් කතා පටන් ගනිමු මනෝජ්.
ඔව්, දිලුක් සඳහන් කළා වගේ ටික කාලයකට පස්සේ ආයෙමත් සයිටම් අර්බුදය මතුවෙනවා. සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල සෙසුන් බියත් කරපු විරෝධතා පාගමනයෙන් පස්සේ ඇතිවුණු තත්වයට ප්‍රතිචාර දක්වනවා රජය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩ වර්ජනයක් සමග. ඒ අනුව ඔවුන් තීරණය කරනවා දැන් මේ දවස්වල ලංකාවේ ඩෙංගු රෝගය මහා ව්‍යසනයක් බවට පත් වෙලා බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වන ජාතික තත්වයක්. ඒ තත්වය ඩෙංගු රෝගී සඳහා ප්‍රතිකාර කිරීම, පිළිකා රෝගීන් ඇතුළු අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් සියලු වෛද්‍ය සේවාවලින් ඉවත් වෙන්න රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ තීරණය කරනවා. ඒ අනුව දින තුනක් වැඩ වර්ජනයක් පැවැත්වෙනවා. අනතුරුව පෙරේදා දිනේ අමාත්‍යවරයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, සෙසු අමාත්‍යවරුන් ඇතුළු අයගේ වාද විවාද වලින් පස්සේ ජනාධිපතිවරයා හමු වෙන්න තීරණය කරනවා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය. ඒ හමුවීමෙන් පස්සේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා නබින්ද සොයිසාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් වෙනවා. ජනාධිපතිතුමාත් එක්ක පැවැතුණු සාකච්ඡාවේදී එකඟතා හතරකට එළඹුණා කියලා එයා එකඟතා හැටියට සඳහන් වෙන්නේ. සයිටම් ආයතනයේ සෙසුන් බඳවා ගැනීම සහ උපාධි ප්‍රදානයේ අත්හිටුවීම සඳහා නිත්‍යානුකූල කටයුතු කඩිනම් කිරීම, ඒත් එක්කම සයිටම් ආයතනය සම්බන්ධයෙන් රාජ්‍ය ස්ථාවරයේ මූලික හරයන් නීතිපතිවරයා මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීම, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයාගේ හෝ එහි කවුන්සිලයේ ස්වාධීනත්වයට කිසිදු හානියක් සිදුවීමට ඉඩ නොතැබීම, ඒත් එක්කම සයිටම් අර්බුදය තුළින් පෙරනැගුණු මූලික ගැටලු සඳහා ජනතාවට අගතියක් නොවන පරිදි විසඳුම් ලබා දීම කියන එකඟතා හතරක් එක්ක ජනාධිපතිවරයාත් එක්ක පැවැත්වුණු සාකච්ඡාවෙන් පස්සේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩ වර්ජනය නිමාවට පත් කරනවා. ඊට පස්සේ තමයි ඔය දිල්රුක්ෂි සඳහන් කළා වගේ රජයේ ස්ථාවරය ඊයේ දිනේ ජනාධිපති කාර්යාලය ප්‍රකාශයට පත් කරන්නේ ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව. එහිත් කරුණු කිහිපයක් ඇතුළත් වෙනවා. ඒ අනුව ජනාධිපති කාර්යාලයේ නිකුත් කරපු නිවේදනයේ දැක්වෙනවා රජයේ ගැසට් නිවේදනයේ ඇතුළත් කොන්දේසි සම්පූර්ණ කරනකම්, මේ සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් මීට පෙර ඉදිරිපත් වෙලා තිබුණා, ඒ කොන්දේසි සම්පූර්ණ කරනකම් සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට සිසුන් බඳවා ගැනීම නතර කිරීම සහ උපාධි පිරිනැමීම නතර කිරීම, වෛද්‍ය අධ්‍යාපනයට අදාළව අවම ප්‍රමිතීන්ගේ වලංගු භාවයේ නීති ඉදිරියේ තහවුරු කළ යුතු බැවින් වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය වහාම ගැසට් කිරීම එහි එක් නිර්දේශයක්. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ස්වාධීනත්වයට හා පක්ෂපාතීත්වයට කිසිදු ආයතනයක හෝ පුද්ගලයෙකුගේ බලපෑම් සිදු නොවිය යුතුය කියලා නිර්දේශයකුත් ඇතුළත් වෙනවා. ඒත් එක්කම සයිටම් ආයතනයේ දැනට අධ්‍යාපනය ලබන සිසුන්ගේ පාඨමාලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිළිගත් ක්‍රමවේදයකට අනුව සකස් කිරීම සහ දැනට උපාධිය සම්පූර්ණ කර ඇති ශිෂ්‍යන්ගේ උපාධිය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කළ හැකි ක්‍රමවේදයක් සකස් කිරීම, සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්වීම සඳහා නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීම, මේ මාතේ තිබෙනවා ඒ ජනාධිපති කාර්යාලයේ නිකුත් කළපු නිවේදනයේ ෆැක්ස් පිටපතක්. ඒ අනුවම තමයි මා ඒ ඉදිරිපත් කිරීම කරේ. දිලුක්ෂි, මෙසේ සඳහන් කරන්න විශේෂ හේතුවක් තිබෙනවා. ජනාධිපතිවරයාත් එක්ක පැවති සාකච්ඡාවෙන් පස්සේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ තීරණය කරනවා තමයි වෛද්‍ය වර්ජනයේ තාවකාලික වත්ිටුවන්න. නමුත් ඒ සම්බන්ධයෙන් රජය නිසි ලෙස ක්‍රියාත්මක නොවුනොත් ලබන අඟහරුවාදා දිනේ ආයෙමත් වැඩ වර්ජනයකට යනවා කියලා ඔවුන් යම් අනතුරු ඇඟවීමක් කරනවා. මම හිතන්නේ ඊට ප්‍රතිචාර වශයෙන් තමයි ඉතා ඉක්මනින් පෙරේදා දිනේ ඇති වුණු එකඟතාවන්ට ප්‍රතිචාර ඊයේ දිනේ ඉරිදා දිනේ වෙලක් ජනාධිපති කාර්යාලය පැත්තෙන් ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් වෙන්නේ.
මනෝචේතකම අපි දකිනවා මේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් එකතු වෙලා පාරට බැහැලා සිදු කරපු ඒ උද්ඝෝෂණයේ අවසාන ප්‍රතිඵලයේ විදිහට ඔවුන් සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදිලා ඒ රාජ්‍ය දේපළවලට සිදු කරපු හානි වෙනුවෙන් ශිෂ්‍ය කණ්ඩායම් අතරංගුවට ගැනීම සිදු කරන කරනු ලබනවා. එහිදී ප්‍රධානත්වයක් ගත්තේ අන්තර්ජාතික ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකරගේ අත්අඩංගුවට පත්වීම. මෙයින් පස්සේ මේ අත්අඩංගුවට පත් වූ ශිෂ්‍යයින් සහ මේ ශිෂ්‍ය නායකයින් සම්බන්ධව, මේ ශිෂ්‍ය සංවිධානවල නායකයින් සම්බන්ධව මේ වෙනකොට වාර්තාවන තොරතුරු මොනවාද?
ඔව්, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර අත්අඩංගුවට ගන්නවා. ඔහු ලබන මාසේ 5 වෙනිදා වෙනකන් රක්ෂිත බන්ධනාගාරගත කරනවා. ඔහු විතරක් නෙමෙයි, ඔහුත් සමග ඒ අවස්ථාවට සහභාගී වුණු තවත් සිසුන් දෙදෙනෙකු ඒ මොහොතේ අත්අඩංගුවට ගැනීම සිදු කරනවා. ඒ ඔවුන් මාධ්‍ය හමුවක් පවත්වලා එතනින් නික්ම යනකොට තමයි මේ කටයුත්ත සිද්ධ වෙන්නේ. ඊට අමතරව අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ ස්වාමීන් වහන්සේලාට මෙවැනි තත්ත්වයක් ක්‍රියාත්මකයි. උන්වහන්සේලා මේ පහර කෑමෙන් පස්සේ රෝහල්ගත කෙරුණා. එෙහිදී බන්ධනාගාර නිලධාරීන් යටතේ උන්වහන්සේලා රෝහලේ ප්‍රතිකාර ලැබෙමින් සිටියා. ඒ අනුව ඔවුන්ටත් ඒ ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක වුණා. නීතිය ක්‍රියාත්මක වීම එහෙමයි සිද්ධ වුණේ. අර ඔබ කිව්වාගේ මේ විරෝධතා පාගමනක් පවත්වන්න සයිකම් ආයතනයට විරෝධය දක්වන්න අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු පිරිස උත්සාහ කරද්දී ඊට මහේස්ත්‍රාත් අධිකරණයෙන් යම් වාර්ණ නියෝගයක් නිකුත් කරනවා. එහිදී කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න සඳහන් කරනවා සාමකාමී ලෙස විරෝධතා පළ කළ හැකි තත්වයක් යටතේ ඒ කියන්නේ සාමකාමී විරෝධතාව දක්වන්න තියෙන අයිතිය පිළිගනිමින් ශිෂ්‍ය සංගම්වලට මේ අවස්ථාව ලබා දෙන්න. ඒ අනුව කොළඹින් ඒ විරෝධතා පාගමන ආරම්භ කරනවා. ඊට පස්සේ ඔවුන් සෞඛ්‍ය අමාත්‍යාංශය දෙසට යනවා. ගිහිල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ තිබුණු බාධක බැඩගෙන ඔවුන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතුළට යනවා. සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ මහල් 4ම ඔවුන් යම් ආකාරයෙන් මේ මහල් 4ටම ශිෂ්‍යයින් ගමන් කරලා විරෝධතා දක්වනවා අපි දකිනවා. ඊට පස්සේ පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු කණ්ඩායම් පැමිණෙනවා මේ සිසුන්ට. ඊට පස්සේ තමයි පහර දීමක් සිදු වෙන්නේ. සිසුන්ට දැඩි ප්‍රහාරයකට ලක් වෙන්නේ එහිදී සිද්ධ වෙනවා. ඊට පස්සේ ජල ප්‍රහාර ඇතුළු තවත් ප්‍රහාරයන් එල්ල වෙනවා. ඒවයි ප්‍රතිඵල විදියට සිසුන් 75 දෙනෙක් පමණ රෝහල්ගත කරනවා. ඒත් එක්කම ආරක්ෂක අංශ සමාජිකයන් 6 දෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ඇතුළුව රෝහල්ගත කිරීම සිදු වෙනවා. ඊට පස්සේ අපි දැක්ක සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා මේ පාඩුව පිළිබඳව තක්සේරුවක් කරනවා. ඒක නිසි තක්සේරුව නෙමෙයි, මිලියන 2ක 3ක පමණ පාඩුවක් සිදු වෙලා තිබෙනවා කියලා ඔවුන්ගේ පැත්තෙන් සඳහන් කරද්දී ඒක චෝදනාවක් එල්ලනවා. දිනුක්ෂි මේ ප්‍රහාරයට ලක් වුණු විශේෂ කාර්ය බලකායේ සෙබළුන් පාර කෑමට ලක් වෙලා රෝහල්ගත කරාට පස්සේ ප්‍රතිකාර කරේ නැහැ කියලා ඔවුන්ට, ඒ කියන්නේ වෛද්‍යවරුන් ඔවුන්ට ප්‍රතිකාර නොකරාය කියන චෝදනාව ඔවුන්ට එල්ල වෙනවා. ඒ අනුව විශේෂ කාර්ය බලකාය පැත්තෙන් නිවේදනයකුත් නිකුත් කරනවා. මින් අනතුරුව ඔවුන්ගේ සමාජිකයින්ට යම් එවැනි හානියක් සිද්ධ වුණොතින් රජයේ රෝහල් වලට ඇතුළත් කරන්නේ, ආරක්ෂකංශ රෝහල් වලට හෝ පෞද්ගලික රෝහලකට තමයි ඇතුළත් කරන්නේ කියලා ප්‍රකාශයකුත් සිද්ධ වෙනවා.
ඒ ප්‍රතිකාර නොකිරීමට හේතුවක් වාර්තා වෙනවද මේ මනෝජ්? කුමක් හෝ විරෝධතාවක්ද?
ඔව්, ඒක මේ එහෙම පිළිගන්නේ නැහැ වෛද්‍යවරුන්ගේ පැත්තෙන් එහෙම ප්‍රතිකාර කිරීමක් සිදු නොකර කියලා. නමුත් චෝදනාවක් කරනවා විශේෂ කාර්ය බලකාය පැත්තෙන් නිසි ආකාරයෙන් ප්‍රතිකාර කරේ නැහැ කියලා. හැබැයි නීතිය හා සාමය පිළිබඳ ඇමතුමා සාගල් රත්නායක ඇමතිතුමා මේ පාර කෑමට ලක් වුණු විශේෂ කාර්ය බලකා සෙබළුන් බලන්න ගිහිල්ලා එළියට ඇවිල්ලා අමාත්‍යවරයා කියනවා යම් ආකාරයෙන් හදවත් රෝගයකට ලක් වෙලා හිටියා ඒ පාර කෑමට ලක් වුණු එක නිලධාරියෙක්. ඔහුට ඉතා ඉක්මනින් වෛද්‍යවරුන් ප්‍රතිකාර කරාය කියන දේ ඔහුගේ මුවින්ම ඔහු සඳහන් කරනවා. ඉතින් ඒ ස්ථානයේ අපි නොසිටි නිසා හරියටම සිද්ධ වුණේ මොකක්ද කියන්න අපහසුයි. නමුත් දෙපාර්ශවය ඒ ආකාරයෙන් යම් චෝදනාවක් සිද්ධ කරගන්නවා. ඉතින් හේතුව විදිහට කියන්නේ ළමයි ගුටි කෑවා, ළමයින්ට ගහන්න ගිහිල්ලා තමයි පොලිස් නිලධාරීන් තුවාල වුණේ. හැබැයි වෛද්‍යවරු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජනය කරන අය තමයි රෝහලට ගිහම ඉන්නේ. සයිටම් අර්බුදය සිසුන් සහ වෛද්‍යවරු අරගෙන යන අරගලයක්. ඒකට එරෙහි වෙච්ච පිරිස එරෙහි වෙලා තුවාලුණු නිසා ප්‍රතිකාර නොකරාය කියන අදහස තමයි මතුවෙන්නේ. නමුත් විවිධ අදහස් පළ වෙනවා. අපි දැක්ක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පැත්තෙනුත් කියනවා එහෙම කරන්න විදිහක් නැහැ, පොලිස් රෝහලකට හෝ වෙනත් ආරක්ෂක අංශ රෝහලකට ගියත් ඉන්නේ අපේ සංගමයේ නිලධාරීන් තමයි වැනි ප්‍රකාශයක් ඔවුන්ගේ පැත්තෙනුත් සිද්ධ වෙනවා.
ඔයත් එක්කම අපිට මේ කතා බහ කරන්න පුළුවන් මනෝජ්, මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණයක් පැවැත්වුණා. දැන් පැවති නිලධාරීන්ද පත් වෙලා ඉන්නේ අලුතෙන්, මොකක්ද එහි අලුත්ම තත්වය?
අපි දැක්ක පෞගේ කාලේ පුරාම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා විදිහට කටයුතු කරන්න විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදිනිය මහත්මයා මේ වතාවෙත් එහි වෙනසක් උන්නේ නිතරගෙන් අනුරුද්ධ පාදිනේ විශේෂඥ වෛද්‍යවරයා GMO එකේ මම දැක්කම් රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපතිවරයා විදිහට තේරීපත් වෙනවා. ඒකේ උපලේකම්වරයා විදිහට කටයුතු කරපු හරිත අලුත්ගේ වෛද්‍යවරයා තමයි අලුත් ලේකම්වරයා විදිහටපත් වෙන්නේ. අපි දැක්ක පහුගිය කාලේ වැඩි වශයෙන් මාධ්‍ය අමුසා මාධ්‍යයට ප්‍රකාශනිකුත් කිරීමට වැඩි වශයෙන් ඉදිරිපත් වෙනවා හරිත අලුත්ගේ වෛද්‍යවරයා. ඒ සමහර විට ඒ සඳහා තිබුණු සූදානමක්ද කියන්න අපි දන්නේ නැහැ. අවසාන ප්‍රතිඵලය විදිහට ඔහුව වර්තමානයේ රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ලේකම්වරයා විදිහට පත් වෙනවා. ඒ අනුව නිලවරණය පෙරද දිනේ පැවැත්වුණා දිලෘක්ෂි.
හොඳයි, මේ සම්බන්ධව විවිධ පාර්ශ්වවල මත පිළිබඳවත් අපි විමසා බලමු. ඊළඟට රජය විසින් නිකුත් කරන ලද මේ විශේෂ නිවේදනය සම්බන්ධයෙන් රජය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා ප්‍රකාශ කළේ මෙවැන්නක්.
ජනාධිපති කාර්යාලය මගින් නිකුත් කළ පුවත්පත් නිවේදනයේ අඩංගු කරුණු ගැන මීට වඩා දීර්ඝ ලෙස අධ්‍යයනය කිරීමට රජය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ විධායක කමිටුව හෙට හදිසි රැස්වීමක් උදේ 10ට පවත්වනු ලබනවා. යම්කිසි ආකාරයකින් ඒ අරමුණ මිද වැටෙනවා නම් රජය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ කිසිදු විදියකින් ඒ අවස්ථාවට ඉඩ තියන්නේ නැහැ.
ඔව්, අපි මීට ටික වෙලාවකට කලින් කිව්වා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකරව අත්අඩංගුවට ගත්තා කියලා. ඊට පස්සේ ඉන් අනතුරුව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩපැළන කැඳවුම්කරු මංගල මද්දුමගේ මාධ්‍ය හමුවක් කැඳවුමින් ප්‍රකාශ කළේ මෙන්න මේ වගේ අදහසක්.
CID එක යොදාගෙන රාජ්‍ය බුද්ධ්‍යංශ යොදාගෙන ශිෂ්‍යයන්ට තර්ජනය කරන්න පටන් අරගෙන තියෙනවා. මේ ශිෂ්‍යාපාරයේ එක්කෙනෙක් දෙන්නේ කිරේ දාලා ආණ්ඩුව හිතනව නම් ශිෂ්‍යාපාරේ මර්ධනය කරන්න පුළුවන් කියලා අපි හිතනවා. මේ ආණ්ඩුවට හැමදාමත් කර දුනා. ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අද දවසේ නිකුත් කරන ලද ප්‍රවෘත්ති නිවේදනයේ කිසිසේත් පිළිගන්නේ නැහැ.
එතකොට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමේ සභාපති සමන් රත්නප්‍රිය මහතාත් පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළ තිබුණේ ජනතා විරෝධයේ හමුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ මේ වර්ජනය හකුලා ගත්තයි කියලා.
මේ වෛද්‍ය වර්ජනේ අවසානයේ මොකද සිද්ධ වුනේ? වර්ජනය කරගන්න බැරුව ගියා මහජන විරෝධය ආවා. ජනාධිපතිවරයාගේ අගමැතිවරයාගෙන් පස්සෙන් ගියා සාකච්ඡා ගන්න. අන්තිම ජනාධිපතිවරයා කිව්වා නිල සාකච්ඡා දෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ කිව්වා නිල නොවන සාකච්ඡාවක් දෙන්න කියලා. නිල නොවන සාකච්ඡාවක් තිබ්බා. ඉතින් ඒගොල්ලෝගේ එක එක කතන්දර ඉදිරිපත් කරා. අන්තිමට එළියට ඇවිල්ලා වර්ජනේ අවසන් කරා. මොනවා හරි ලබාගෙන ඉපේ දවස් 4 ගඩ වර්ජනේ අවසන් කරන්නේ. මුකුත් නැහැ. නිකන් කුජිත වෙලා ගියා. අපිට පේන විදියට. පාදනීය මහත්මයාට තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුවක සෞඛ්‍යමති වීමේ සිහිනය.
එතකොට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ අලුතින් පත්වුණු සභාපතිවරයා නැවත වතාවක් සභාපති තනතුරට පත්වුණු අනුරුද්ධ පාදිනිය ප්‍රකාශ කළේ මෙවැනි වූ අදහසක්.
දේශපාලඥයෝ කළ යුතු දේවල් අපි කරනවා වෙන්න ඇති. නමුත් අපි කරන දේශපාලනයක් නෑ, මාව පත් කරන්නේ වෛද්‍යවරු. ජනාධිපතිතුමා හම්බෙලා කිව්වා එතුමා සමග සාකච්ඡා කරපුවා අපි අවංකවම සියලුම දේවල් ටික මහසභාවේ සියලුම සමාජිකයන්ට ඉදිරිපත් කළා.
මේ සියලුම කාරණා අතරතුරේදී පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළා මෙන්න මේ වගේ අදහසක්.
GMO එක ඉස්සෙල්ල ඉල්ලුවේ මොකද්ද? මේක ප්‍රමිතිය ඇති කරන්නට කියේ. අවුරුදු 6ක් ප්‍රමිතියක් නැතුව හිටියේ. මම තමයි වෛද්‍ය අධ්‍යාපනයට ප්‍රමිතිය කෙටුම්පත් කරෙව්වේ වෛද්‍ය සභාව තුළ. ඒකේ සියලු වැරදි සිදු වුණේ මොකද? මේක දේශපාලන තීන්දුව ගන්න ගියා. මේක වෛද්‍ය වෘත්තියේ ප්‍රමිතිය පිළිබඳව කතා කරේ නැහැ. එහෙමනම් ආචාර්ය කාලවංශක මෙච්චර කල් හිටියා වෛද්‍ය උපාධියේ ප්‍රමිතිය හදන්න තියුණානේ. කොහෙද හදුවේ? ඇයි 2015 නේ ප්‍රමිතිය හදන්න පටන් ගත්තේ? සයිටම් එක නවත්තන්න හැදුවොත් රජරඩ නවතිනවා. නැගෙනහිර විශ්වවිද්‍යාල වෛද්‍ය පිට නැගෙන්නේ නවතිනවා. මොකද මීට වඩා අඩු පහසුකම් තියෙන්නේ.
ශ්‍රී ලංකාව තුළ මේ දිනවල විශාල කතාබහක් ඇති වෙලා තියෙනවා. ආගමික සංහිඳියාවට යම් කිසි වූ බාධා එල්ලවන ආකාරයෙන් හැසිරෙන පුද්ගලයන් හේතුවෙන් ජනවර්ග අතර යම් කිසි වූ නොසන්සුන්තාවක් ඇති වෙනවා කියන කාරණාව සිදුවීම් කිහිපයක් මුල් කරගෙන ඒ අනුව ශ්‍රී ලංකාවේ මහානායක හාමුදුරුවරුන් යම් කිසි වූ නිවේදනයක් නිකුත් කරනවා අපි දැක්කා. මේ ජාතිවාදය සම්බන්ධව හාමුදුරුවන්ට ඇඟිල්ල දිගු කිරීම ඉතාමත්ම වැරදි සහගත ක්‍රියාවක් කියලා. ඇත්තම මේ සම්බන්ධයෙන් තියෙන තත්වයක් මම දැනගන්න කැමතියි මනෝජ් මීළඟට. මේක තවදුරටත් කතාබහ වෙමින් තියෙන උණුසුම් කාරණාවක් බවට පත් වෙලා තියෙන නිසා අපිට වාර්තා කරන්න පුළුවන් මේ මහානායක හාමුදුරුවන්ගේ ස්ථාවරත්වය සහ උන්වහන්සේලා නිකුත් කරන ලද නිවේදනයේ අන්තර්ගත කරුණු පිළිබඳව.
ඔව්, අපි දැක්කා සිංහල ජාතියට සහ බුද්ධ ශාසනයට යම් අගතියක් සිදුවනවා කියන සටන් පාඨ විවිධ සංවිධාන නියෝජනය කරන ස්වාමින් වහන්සේලා අපට අරගත්තා. එහෙම සටන් පාට ඉදිරිපත් කරපු කණ්ඩායම් බොදු බල සේනා සංවිධානය, සිංහල රාවේ සංවිධානය, එවැනි රාවණා බලයේ සංවිධානය, මේ වගේ ස්වාමින් වහන්සේලා පෙරට කොටගත් ආගමික සංවිධාන කීපයක් ඒ සටන් පාට කියමින් මේ බෞද්ධ ජනතාවට සහ සිංහල ජනයාට සිදුවන තර්ජන පිළිබඳව කටයුතුකම් පිළිබඳව අදහස් පළ කරා. ඒ අතර උන්වහන්සේලා අපි දැක්කා විටින් විට මේ මහානායක හාමුදුරුව කරන්න ඕන දේවල් තමයි අපි කරන්නේ, උන්වහන්සේලා මේ සම්බන්ධයෙන් ඍජුව පෙනී නැහැ කියලා චෝදනාවකුත් විටින් විට එල්ල කරනවා අපි දැක්කා. කොහොමුණත් මෙවර මේ ප්‍රකාශය මම තමයි නිවේදනයේ අස්කිරි පාර්ශවයෙන් නිකුත් කරනවා. අස්කිරි මහා විහාරීය කාරක සංඝ සභාව ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුව වෙත තමයි නිවේදනය නිකුත් කරලා තියෙන්නේ. මේ අනුව විශේෂ කරුණු අටක් ගැන දිල්රුක්ෂි අවධානය යොමු කරනවා. අස්කිරි මහා විහාරීය කාරක සංඝ සභාව ඒ අතට මුල්ම කාරණය විදිහට ඇතුළත් වෙන්නේ පූජ්‍ය ගලකොඩත්තේ ඥානසාර හිමියන්ගේ ආවේගකාරී හැසිරීම රටාව සහ අදහස් ප්‍රකාශනයේ ශෛලිය කිසිසේත් අනුමත නොකරන නමුත් උන්වහන්සේගේ මතවාදය බැහැර නොකරනවා කියලා ප්‍රථම වතාවට මේ නිවේදනයක් නිකුත් කරමින් අස්කිරි පාර්ශවයේ සඳහන් කරනවා. ඊට අමතරව තවත් කරුණු හතක් ගැන අවධානය යොමු කළ තිබුණා. ජාතිවාදී හැඟීම් මවුසන ඇතැම් දේශපාලනඥයින්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් රජයේ කිසිදු පියවරක් නොගෙන ඊට ප්‍රතිචාර දක්වන භික්ෂූන් වහන්සේ නිහඬ කිරීම සඳහා රජයේ දරන උත්සාහයට බලවත් අප්‍රසාදය පළ කරනවා කියලා මේ නිවේදනය ඇතුළත් වුණා. ඊට අමතරව සිංහල සහ බෞද්ධයින් ඉලක්ක කර නව නීති හඳුන්වා දීමට යාම මේ අර්බුදයට මූලික හේතුව බවත් සඳහන් කරලා තිබුණා. ජාතික සංහිඳියාවට මුවාවි සිදු කරන රක්ෂිත හා ඉඩම් මංකොල්ලේ මෙන්ම උතුරු නැගෙනහිර පුරාවස්තු විනාශය වහා නතර කිරීමට රජය කටයුතු කරන්න ඕන කියලා ඉල්ලීමක් තිබුණා. සිංහල ජාතිය වඳ කිරීමට ඇතමුන් ගන්නා උත්සාහයන් පිළිබඳ මාධ්‍ය මගින් පළ කර ඇති වාර්තාවන්හි සත්‍ය අසත්‍යතාව සොයා නිසි පියවර ගැනීම රජයේ සුවිශේෂ වගකීමක් වන බව උන්වහන්සේලා පෙන්වා දීලා තිබුණා. ඒත් එක්කම දේශීය හා විදේශීය කුමන්ත්‍රණ තුළින් සිංහල බෞද්ධයාට සිදුවන අසාධාරණයන් හමුවේ සෛනිකායක මහානායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය දේශීය ජනතා බලවේග එක්සත්ව කටයුතු කිරීමේ වැදගත්කමත් මේ නිවේදනයෙන් පෙන්නුම් කරලා තිබුණා. ඒ අනුව තමයි මේ විශේෂ කාරණා අටක් ගැන අවධානය යොමු කරමින් අස්කිරි මහා විහාරීය කාරක සංඝ සභාව ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුවට මේ නිවේදනය නිකුත් කරලා තිබුණේ දිනලක්ෂ පසුගිය දවසේ.
ඔව් මනෝජ්, මේ අස්කිරි පාර්ශ්වයේ මහානායක ස්වාමින් වහන්සේ කරුණු අටක් ඇතුළත් ලිපියක් රජයට යොමු කරන අතරතුරේදී අපි දැක්කා ඊයේ ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ උපසම්පදා රාජ්‍ය උත්සවයේ පැවතුන කළුතර බෝධිය අභියසදී එම අවස්ථාවට සම්බන්ධ වුණු ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ මහානායක පූජ්‍ය කොටුකුට ධම්මාවාස ස්වාමින් වහන්සේ මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් තමන්ගේ මතය ප්‍රකාශ කර සිටීමේ ආකාරයට
මේ භික්ෂූන් වහන්සේලා ශාසනයේ උන්නතිය පිණිස ඉතාමත්ම වැදගත් සේවාවක් කරනවා. අද අපට පේනවා උන්වහන්සේලා කිපෙන යම් යම් ප්‍රකාශන අපේ වගකිය යුතු මැටි ඇමැතිවරුන්ගෙන් සමහර විට කියවෙනවා. ඒවා අල්ලාගෙන සංඝයා කුපිත බවට පත් කරලා මේ රටේ නිහඬතාවය පළුදු කිරීමට උපක්‍රම තිබෙන බව විශේෂයෙන්ම මතක් කළ යුත්තක්.
එම අවස්ථාවට සම්බන්ධ වුණු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ මෙවන්නක්.
අපි විශේෂයෙන්ම බුදු දහම ආරක්ෂා කරන්න ඕනේ. වැරදි මතයක් ඇති කරන්න ඉඩ දෙන්න හොඳ නැහැ. පැවිදි වෙන්න පුළුවන්, ගිහි වෙන්න පුළුවන්. පාවිච්චි කරන වචනවලින් අපේ ක්‍රියාවලින් බුදු දහම දැන් අන්තවාදයකට ගියා කියලා අපි අදහස් දෙන්න හොඳ නැහැ. අන්තවාදයට බුද්ධ ධර්මයේ තැනක් නැහැ. අන්තවාදයට ඇත්ත වශයෙන්ම කිසිම ආගමක තැනක් නැහැ. අපි දැකලා තියෙනවා සමහර ආගම්වල අන්තවාදයේ පැතිරිලා වෙලා තියෙන හානිය. ඒ නිසා අපි එතනින් ආරක්ෂා කරගෙන ඒ දැනුම තවත් වර්ධනය කරන්න අපි ක්‍රියා කරන්න ඕනේ.
එතකොට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සංඝයා වහන්සේලාට සමාජ ජාලා වෙබ් අඩවි වලින් එල්ලවන අපවාද පිළිබඳව තමන්ගේ දැඩි කනගාටුව ප්‍රකාශ කර සිටියා.
අද අපේ රටේ තිබෙනා වූ ජනවාරික ප්‍රශ්නයේදී ජාතීන් අතර සමගිය ගොඩනැගීමේදී ආගමික සංහිඳියාව සහ සහජීවනය ඇති කිරීමේදී ඒ සෑම කෙනෙක්ම සංසුන් කරන්න ගෞරවනීය මහා සංඝරත්නය පෙරමුණ ගත යුතුයි කියා මා විශ්වාස කරන්නේ. පසුගිය දින කීපය තුළ ගෞරවනීය මහානායක හාමුදුරුවනේ Facebook website මීට පෙර අපි නොදකපු ආකාරයට මහා සංඝරත්නයට අවමාන වන විදිහේ නොයෙකුත් දේවල් පළ කරන්නට පටන් අරන් තිබෙනවා. අපි කිසි විටකත් අනුමත කරන්නේ අපේ ගෞරවනීය භික්ෂුන් වහන්සේලාට සමාජ වෙබ් අඩවි තුලින් එවැනි ආකාරයේ අයහපත් දේ පළ කිරීම.
ඒත් එක්කම මේ බොදු බලසේනා සංවිධානයේ මහානායක හාමුදුරුව ගලගොඩත්තේ ඥානසාර හාමුදුරුවන්ගේ හදිසි භාරවීම පිළිබඳවත් අපිට විශේෂයෙන් කතා බහ කළ යුතුයි. අපි දැක්කා මේ උන්වහන්සේ අධිකරණයට නිල වශයෙන් භාරවීමට කලින් ඉඳන් විවිධ පාර්ශ්ව වෙත යම් යම් චෝදනා දෝලණය වෙමින් පැවතුණු ආකාරය. මේක රජයේ පාර්ශ්වයෙන් කරන දෙයක්, මේක පසුපස යම් කිසි වූ ඇමතිවරුන් මන්ත්‍රීවරුන් සිටිනවා, මේ වගේ නොයෙකුත් කතන්දර තිබුණා. ඒ වගේම විදේශීය බලපෑම් පිළිබඳවත් කතා බහක් තිබුණා. ඒ කොහොම වුණත් අවසාන වශයෙන් ඥානසාර හාමුදුරුව බාර වුණා. ඊට පස්සේ උන්වහන්සේට තිබුණු ඒ චෝදනා තුනකට අදාළ වන කරුණු වලින් උන්වහන්සේ අපමත නිදහස් කරනු ලැබුවා. මේ සිදුවීමත් ටිකක් කතා බහ කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. නඩු තුනකට එකවර උන්වහන්සේට අප ලැබෙනවා. මේකත් සැලකිය යුතු කාරණාවක්. ඒ පිළිබඳව පැහැදිලි විස්තරත් ඔබෙන් දැනගන්න කැමතියි මේ ළඟට.
දිලුක්ෂි ඥානසාර ස්වාමින් වහන්සේ අධිකරණයට බාර වෙන්න කලින් දවසේ බොදුබල සේනා සංවිධානයේ මාධ්‍ය හමුවක් පැවැත්තුවා. එහිදී ඔවුන් සඳහන් කරේ ඒ මාධ්‍ය හමුව මගේ මතකේ නිවැරදි නම් සඳුදා දවසේ පැවැත්තුනේ. ඒ අනුව ඔවුන් කියනවා ගලවඩත්තේ ඥානසාර ස්වාමින් වහන්සේගේ ආරක්ෂාව තහවුරු කරන්න කටයුතු කරනවා නම් උන්වහන්සේ බදාදා තියෙන නඩුවට එනවා කියලා ප්‍රකාශයක් සිද්ධ කරනවා. එතකොට හැබැයි ඒ බදාදන නඩුව තියෙන්නේ අගහරුවාද දවසේ තමයි ඥානසාර ස්වාමින් වහන්සේ අධිකරණයට ඉදිරිපත් වෙන්නේ. ඒ අනුව අපි දැක්කා මේ ඥානසාර හාමුදුරුව හැංගිලා ඉන්නව නෙමෙයි, මේ අධිකරණයේ පෞගිය කාලයේ සිදුවුණු බන්ධනාගාරයට මේ සැකකරුවන් රැගෙන යාමේදී සිදුවුණු වෙඩි ප්‍රහාර වගේ දේවල් එක්ක යම් අනාරක්ෂිත තත්ත්වයක් තියෙනවා. ඒ නිසා ඒ ආරක්ෂා පිළිබඳ ප්‍රශ්නයක් තියෙන නිසා උසාවියට එන්නේ නැති කියලා ප්‍රකාශ කරලා තිබුණා. කොමුණත් ඊට දිනයකට කලින් උන්වහන්සේ අධිකරණයට බහර වෙනවා. උන්වහන්සේට චෝදනා තුනක් තිබුණා. නාවල කොස්වත්තේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරිය වලට බාධා කිරීමේ චෝදනාවක්, සාපරාදී බලහත්කාරය පෑම තව චෝදනාවක්, නීති විරෝධී රැස්වීමක සමාජික වීම කියන එක තව චෝදනාවක්. ඉතින් මේ චෝදනා වලට අදාළව අප ලබා දීම සිද්ධ වුණා. කොළඹ අත්‍රේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල ඥානසාර හිමියන්ට රුපියල් ලක්ෂයක පුද්ගලික අපයක් සහ රුපියල් ලක්ෂයක ශරීර අප දෙකක් නියම කළා. ඒත් එක්කම ඥානසාර හිමියන්ට අප ලබා දීමට විරුද්ධ නොවන බව පොලිසියත් සඳහන් කළාට පස්සේ මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ මේ ඥානසාර හිමියන්ට මෙච්චර චෝදනා එල්ල කරලා තියෙද්දි අද දවසේ, ඒ කියන්නේ මේ අප ලබා දෙන දවසේ විරුද්ධ නොවීම ගැන මහේස්ත්‍රාත්වරයාගේ යම් අප්‍රසාදයකුත් පළ වුණා. ඊට අමතරව දිනුක්ෂි මේ මාධ්‍ය සාකච්ඡාවකට කඩාවැදිලා මුස්ලිම් ජනතාවට සහ ඉස්ලාම් ආගමට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදු කරා කියලා මුජිබ් රහමාන් මන්ත්‍රීවරයා කරපු පැමිණිල්ලකට අදාළවත් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ටාසේ පරීක්ෂණ සිදු කළා. ඒ චෝදනාවට අදාළවත් අලුත් කඩේ අංකයක මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කරාට පස්සේ උන්වහන්සේ අපමත උදාහරණ රුපියල් දසදහසක ඇපයක් සහ ලක්ෂ පහ දෙකින් වූ ශරීර ඇප දෙකක් මත අප ලබා ගත්තට පස්සේ සබන් වහන්සේව අතරංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝග නිකුත් කරන්න කියලා උන්වහන්සේ ඉල්ලපු ඉල්ලීම් දෙක මූලික අයිතිවාසිකම් පෙත්සම් උන්වහන්සේ ඉල්ල ආස්කර ගත්තා. ඒත් එක්කම අධිකරණයේ කැඳවලා තිබුණු වරෙන්තුත් ඉල්ල ආස්කර ගත්තා අධිකරණයේ පාර්ශ්වයෙන් උන්වහන්සේ බාර වීම නිසා. අර අපි කලින් සඳහන් කළා වගේ අස්ගිරි පාර්ශ්වයෙන් යම් නිවේදනයක් නිකුත් කරනවානේ. ඒ නිවේදනයේ සඳහන් වනවානේ ඥානසාර හාමුදුරුවෝගේ මේ මේ මතය සම්බන්ධ යම් අදහසක් මේ ගැන දැනගන්නත් එක්කම වෙන්න ඕනේ. උන්වහන්සේ කියා අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකගොඩ ජනරත්න ස්වාමින් වහන්සේ බැහැ දකින්න. නමුත් මහානායක හාමුදුරුවෝ හම්බ වෙන්න ඥානසාර හාමුදුරුවන්ට අවස්ථාවක් හම්බුන්නේ නැහැ. අනතුරුව මාධ්‍යට අදහස් දක්වල ඥානසාර හාමුදුරුවෝ කිව්වා අස්ගිරි පාර්ශ්වයේ නිකුත් කරන නිවේදනය ඉතා කාලෝචිත නිසා ඉදිරියේදී ඒ කනුව කටයුතු කරන්න ඕන කියන අදහසක් ඥානසාර හාමුදුරුවෝ මාධ්‍යට නිකුත් කර අවසාන වශයෙන් උන්වහන්සේ අදාළ කාරණා තුනටම අප ලබලා අධිකරණයෙන් පිටත් වෙලා ගියා.
අපි මේට කලින් සතියේ සඳුදා වෙද්දී ද්‍රවිඩ ජාතික සංධානය තුළ විශාල අර්බුදකාරී වාතාවරණයක් නිර්මාණය වෙලා තිබුණා ඔබට මතක ඇති. විශේෂයෙන්ම උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේශ්වරන් මහතාගේ ක්‍රියාකලාපයට විරුද්ධව, ඒ මහතා විසින් ගන්නා ලද තීරණයකට විරුද්ධව TNA ඉලංගේ තමිල් අරසු පක්ෂය විසින් යම් කිසි වූ දෝෂාභියෝගයක් සී.වී. විග්නේශ්වරන් මහතා වෙත රැගෙන ආවා. ඉන් අනතුරුව දැන් අපි මේ හමු වෙන සතියේදී මේ විශ්වාස භංගය තමිල් අරසු පක්ෂය විසින් ඉල්ලාස් කරගෙන ලැබුවා. අපි මීට කලින් සතිය කතා බහ කළා. ඔබට මතක ඇති උතුරේ මහා ඇමති සී.වී. විග්නේශ්වරන් විසින් අධ්‍යාපන සහ කෘෂිකර්ම පළාත් අමාත්‍යවරුන් දෙදෙනාගේ දූෂණ චෝදනා සම්බන්ධයෙන් යම් කිසි චෝදනාවක් ගොරකරනු ලැබුවා. ඒටම අදාළ කරගෙන උතුරු පළාත් සභාවේ සෞඛ්‍ය සහ පරිසර කියන අමාත්‍යවරුන් දෙදෙනාත් ඉල්ලා අස්විය යුතුයි. ඒට පූර්වයෙන් මසක නිවාඩුවක් ලබා ගත යුතුයි කියන චෝදනාවත් ඔහු එල්ල කිරීම නිසා තමයි මේ තත්ත්වය උද්ගත වුණේ. ඔබට මේ කාරණාව මතක ඇති. අපි දැනගන්න කැමති මනෝ රාජ, දැන් මේ සතිය වෙනකොට ඉලංගේ තමිල් අරසු පක්ෂය විසින් මේ චෝදනාව ඉල්ලා ආස්කර් ගන්න ලැබුවා, විශේෂයෙන්ම ඔවුන් විසින් ගොනු කරන ලැබූ දෝෂාභියෝගය. මේට පාදක වුණු කරුණු මොකක්ද? ඉන් අනතුරු ඇති වුණු තත්ත්වය මොකක්ද? අපි දැනගන්න කැමති.
ඔව්, උතුරේ ප්‍රධාන අමාත්‍යවරයාට, විදේශික ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව ගොනු කරපු විශ්වාසභංග යෝජනාව ඉවත් කරගන්නවා කියලා විපක්ෂ නායකවරයා අර සම්බන්ධ මන්ත්‍රීවරයා ප්‍රකාශ කරා. ඒ ප්‍රකාශය සිද්ධ වුණේ දැන් ප්‍රධාන අමාත්‍යවරයා ලිපියක් යොමු කරලා තිබුණා විපක්ෂ නායකවරයාට. ඒකට එවපු උත්තරේදී තමයි මේ කාරණය සම්බන්ධ මන්ත්‍රීවරයා ප්‍රකාශ කරලා තිබුණේ. උතුරු පළාතේ සෞඛ්‍ය අමාත්‍ය පි සත්‍යලිංගම්, ඒත් එක්කම පළාත් ධීවර අමාත්‍ය බි දෙනීශ්වරන් මේ මාසයක කාලයක් නිවාඩු ගන්න කියලා තමන් කරපු නියෝගය වෙනස් කරගන්න විග්නේශ්වරන් ප්‍රධාන අමාත්‍යවරයා සූදානම් කියලා ඔහු සඳහන් කරලා තිබුණා. එහෙම කරන්නේ විපක්ෂ නායකවරයා සම්බන්ධ මහත්මයා අදාළ අමාත්‍යවරුන් සම්බන්ධයෙන් වගකීම බාර ගන්නවා නම් සහ ඔවුන් දෙදෙනා වෙනුවෙන් පවත්වන ස්වාධීන පරීක්ෂණයට බලපෑම් නොකරනවා නම් තමයි කියලා විග්නේශ්වරන් මහමතිවරයා ප්‍රකාශ කරලා තිබුණා. කොමුණත් ඒ කතාව ඒ ආකාරයෙන් සිද්ධ වුණා. විශ්වාසභංගය ඉල්ලා අස්කර ගත්තා. ඒ වගේම ඊට පස්සේ උතුරු පළාත් සභාව රැස් වුණා. එහිදී කිසිම ප්‍රශ්නයක් නැතුව ඒ කටයුතු කරගෙන ගියා. නමුත් ආසන පැනවීමේ යම් වෙනසක් සිද්ධ කරලා තියෙනවා අපි දැක්කා. හේතුව අස්කරපු මන්ත්‍රීවරුන් දෙදෙනා ප්‍රධාන අමාත්‍යවරයා ආසන්නයේ අසුන් දෙන හිටපු නිසා ඔවුන්ට වෙනත් ආසන ලබා දීලා ආසන හුවමාරුවක් සිද්ධ වෙලා තිබුණා. ඒ විතරක් නෙමෙයි දිලෘක්ෂි, මේ කෘෂිකර්ම අමාත්‍යවරයායි අධ්‍යාපන අමාත්‍යවරයායි ඒ අනුව ඉවත් කරනවා. ප්‍රධාන අමාත්‍යවරයා ඉවත් කරයින් පස්සේ උතුරු පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍ය දුරේ, අධ්‍යාපන අමාත්‍ය දුරේ මහඇමතිවරයාම දිවුරුම් දෙනවා උතුරු පළාත් ආණ්ඩුකාරවරයායි දී. ඒ අනුව තවත් අමාත්‍ය දුර දෙකක් ඔහුට හිමි වෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් වන ප්‍රශ්නයෙන් අනතුරුව කොමුණත් අපි දැක්කා මාධ්‍යයට වාර්තා කරලා තිබෙනවා මෙහි ප්‍රතිඵලයේ විදිහට දෙමළ ජාතික සන්ධානයේ දෙකට වීමේ යම් අවදානමකුත් තියෙනවා කියලා. කොමුණත් අපිට පේන තත්වය අනුව මේ ප්‍රශ්නේ ඔවුන් ගොඩින් බේරගත්තා වගේ හැඟීමක් තමයි තියෙන්නේ විශ්වාස භංගය ඉවත් කර ගැනීමත් එක්ක.
කල්ලි විකුත් වෙලා තියෙන පුංචි ඡන්දය පිළිබඳව උණුසුම නැවත වතාවක් මේ සතිය තුළදී මතු වුණා. ඒ තමයි ඒකාබද්ධ විපක්ෂය ඇතුළු කණ්ඩායමක් විසින් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ඉදිරිපිට පවත්වන ලද උද්ඝෝෂණය සහ ඉන් අනතුරුව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසල් මුස්තාපා මහතා සමග ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිදු කරන ලද හදිසි සාකච්ඡාව. මේ සිදුවීමත් ඒ සාකච්ඡාවේ ප්‍රතිඵල විදිහට මොනවාද එළියට ආවේ කියලත් අපි මේ ළඟට දැනගන්න කැමතියි.
ඔවුදුලක්ෂය ඒකාබද්ධ විපක්ෂය, ඒත් එක්කම හිටපු පළාත් පාලන නියෝජිතයින්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජීඑල් පීරිස් මන්ත්‍රීතුමා මූලික වෙලා පිහිටපු අලුත් පක්ෂය මෛත්‍රී රැසවීමෙන් පස්සේ ඔවුන් කිව්වේ ආණ්ඩුව පුංචි ඡන්දේ තියන්නේ නැත්නම්, පළාත් පාලන ඡන්දේ තියන්නේ නැත්නම් පාරට බැහැලා ඡන්දේ ලබා ගන්න උත්සාහ කරනවා කියලා. ඒකේ කාදියරක් වෙන්න පුළුවන්. අපි දැක්කා මේ කණ්ඩායම් එකතු වෙලා පළාත් සභාව සහ පළාත් පාලන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවයකට ගත වෙනවා මේ ඡන්දය ඉක්මනට තියන්න කියලා. ඉතින් පිරිසකට අවස්ථාව හම්බ වෙනවා පළාත් සභාව පළාත් පාලන අමාත්‍යංශයට යන්න, විශේෂ අමාත්‍ය ෆයිසල් මුස්තාපා ඇමතිතුමාව හම්බ වෙන්න, ගිහිල්ලා එතුමාට සංදේශයක් බාර දෙන්න. අපි දැක්කා හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයින් කීප දෙනෙක් මේ අවස්ථාවට එක්කාසු වෙනවා. ඒත් එක්ක මේ කාබද්ද විපක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරු කීප දෙනෙකුත් හිටියා. රෝහිත අබේ ගුණවර්ධන, කුමාර වෙල්කම, රංජිත් සොයිසා, ගාබ්‍රි ලොකුගේ මන්ත්‍රීතුමා ඉන්නවා. මේ වගේ කණ්ඩායමක් ගිහිල්ලා සාකච්ඡා කරනවා. සාකච්ඡා කරලා තමන්ගේ අදහස් ඉදිරිපත් කරාට පස්සේ විශේෂ භාර අමාත්‍යවරයා කිව්වේ මේ පළාත් පාලන මැතිවරණය සඳහා තමන්ගේ අමාත්‍යංශයෙන් ඉටු කරන්න ඕන කාර්යභාරය මේනකොට ලිස්ට් කරලා ඉවරයි. කෙටුම් පත පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නයි තියෙන්නේ. ඊට පස්සේ ඉතා ඉක්මනින් අපි කට්ටියම එකතු වෙලා මේ කෙටුම් පත සම්මත කරගමු. ඊට පස්සේ මැතිවරණ කොමිසම ඡන්දය තියයි කියලා සඳහන් කරනවා. කොමාරි ඒ සාකච්ඡාව සිද්ධ වෙලා සංදේශය බාර දීලා කණ්ඩායම් විසිර යනවා සැප්තැම්බර් වල ඡන්දය තියයි කියලා හිතාගෙන.
අපි සාකච්ඡාව අවසානයට පත් කරමු. මේ වෙනකොට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පැත්තෙන් ගත්තොත් එහෙම පොදු ජනතාවට එල්ල වෙලා තියෙන ඩෙංගු තර්ජනය පිළිබඳව අවධානය යොමු කරමින් අපි ගිය සතියේත් මේ පිළිබඳව කතා බහ කළා. මනෝජ්, ඔබට මතක ඇති, ඔබ සංඛ්‍යාලේඛන පවා අරගෙන ආවා මේ වසරේ ගත වූ මාස 6ක කාලය තුලදී සමස්ත ශ්‍රී ලංකාවේම ඩෙංගු රෝගීන් 70,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වෙලා තියෙනවා කියලා. දැන් අපිට දැනගන්නට ලැබෙනවා ශ්‍රී ලංකාවෙත් කඩින් කඩ වැසි සහිත තත්ත්වයක් තියෙන්නේ. එතකොට මේ තත්ත්වය අද ඩෙංගු රෝගයේ ව්‍යාප්ත වීමට බලපානට එක්තරා හේතුවක් කියලා. ඒ වගේම ඔබ ගිය සතියේදී මතක් කළා ඔස්ට්‍රේලියාවෙන් මදුරු කීට විශේෂයක් ශ්‍රී ලංකාවට ගෙන්වීමට නියමිතයි. මේ ඩෙංගු ව්‍යාප්තිය සඳහා ක්‍රියාකරණේ ඩෙංගු මදුරුවා නාශනය සඳහා කියලා. මේ වගේ කරුණු කාරණා සම්බන්ධයෙන් අපි ගිය සතියේ අවධානය යොමු කළා. අලුත් තත්ත්වය දැනගන්න කැමති මේ සතිය වෙනකොට.
ඔව්, මේ වෙනකොට යම් ක්‍රියාකාරී මට්ටමක තියෙනවා ඩෙංගු නිවාරණ ඩෙංගු මර්ධන වැඩසටහන. අපි කලින් කිව්වාගේ ජීවිත 200ක් විතර මේ කාලය ඇතුලේ අහිමි වෙලා 70,000කට ආසන්න ප්‍රමාණයක්කට ඩෙංගු වැළඳිලා. ඉතින් ඩෙංගු වාහක මදුරු කීටයන් විනාශ කරන නව මදුරු විශේෂය මේ වෙනකොට ලංකාවේ විවිධ ප්‍රදේශවලට උදාහරණ තිබෙනවා. විශේෂයෙන් අපිට ආරංචි විදිහට කුණ්ඩසාලේ සහ පේරාදෙණිය ප්‍රදේශවලට උදාහරණ තියෙනවා කියලා වෛද්‍ය පරීක්ෂණ ආයතනය සඳහන් කළා. මේ විශේෂත්වය තියෙන්නේ මේ අලුත් මදුරු විශේෂය මිනිස්සුන්ට දෂ්ට කරන්නේ ඔවුන් ආහාරයේ විදිහට මල් පැණි බොන්නේ, ඒ හින්දා ප්‍රශ්නයක් නැහැ කියලා වෛද්‍ය පරීක්ෂණ ආයතනය සඳහන් කළා. ඉතින් මේ මදුරු කීටයින් විනාශ කරන අලුත් මදුරු විශේෂය මේ එක් මදුරුවෙකුට ඩෙංගු කීටයන් 400කට ආසන්න සංඛ්‍යාවක් විනාශ කරන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා කියලා වෛද්‍ය පරීක්ෂණ ආයතනය සඳහන් කළා. කොහොමනත් අපි දැක්කා ඒ සම්බන්ධයෙන් යම් ප්‍රකාශකුත් කරලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා. ඔහු කියන්නේ ඩෙංගු රෝගේ මර්ධනය කරන්න බැක්ටීරියාවක් යොදාගත්තත් මේ බැක්ටීරියාවල ප්‍රතිඵල අපේක්ෂා කරන්න තව අවුරුදු 3-4ක කාලයක් ගත වෙනවා කියලා. ඒ විතරක් නෙමෙයි, ඩෙංගු රෝගයෙන් සිදුවන මරණ ප්‍රමාණය අඩු කරගන්න අලුත් එන්නතක් අත්හදා බලන්න යම් සූදානමකුත් තියෙනවා කියලා. ඒ සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වලා තිබුණා කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා මේ අලුත් එන්නතක් අත්හදා බැලීම පිළිබඳව. නමුත් ඒ අතරේ අපි දකිනවා සෑම රෝහලක්ම ඩෙංගු රෝගීන් පිරී ඉතිරිලා ගිහිල්ලා එක ඇඳේ රෝගීන් දෙන්න තුන් දෙනා ඉන්න තත්ත්වයට පත් වෙලා තිබෙනවා. ලොකු වෙසණයක් බවට පත් වෙලා තියෙනවා. මේ ඒත් එක්කම ජාතික ඩෙංගු මර්ධනයකය සඳහන් කරනවා මේ වෙනකන් වාර්තා වෙලා තියෙන ඩෙංගු රෝගීන් අතරින් හැම තුන් දෙනෙකුගෙන් එක්කායකම ළමෙක් කියලා ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කරලා තියෙනවා. යනුව මේ කාලය තුළේ ළමුන්ට දැඩි තර්ජනයක් එල්ල වෙලා තියෙනවා ඩෙංගු නිසා ලංකාවේ දිල් රුක්ෂේ.
ඇතර මම මේක අවස්ථාවක් කරගන්නට කැමති වැඩසටහන අවසාන කරන මොහොතේදී අපේ ශ්‍රී ලාංකීය ජනප්‍රජාව වෙත විශේෂිත පණිවිඩයක් නිකුත් කරන්න. ශ්‍රී ලංකාව අපේ මාතෘභූමිය මේ ඩෙංගු ව්‍යසනය නිසා විශේෂ ආපදාකාරී වාතාවරණයට ලක් වෙලා තියෙන මොහොතක්. අපි දන්නවා ඔස්ට්‍රේලියාවේ සිටින අපේ ශ්‍රී ලාංකීය ජනප්‍රජාව බොහොම උනන්දුයි අපේ මාතෘභූමිය ශ්‍රී ලංකාවේ සිදුවන ආපදා ව්‍යසනකාරී තත්වයන් වලදී ඒ අවස්ථාවට අනුකූලව මෙහි සිට කළ හැකි උපකාර පිළිබඳව අවධානය යොමු කරමින් ප්‍රායෝගික වේ සඳහා සම්බන්ධ වන්නට. අපි දන්නවා පසුගිය කාලවකවානුවේදී ගංවතුර තර්ජනයෙන් ආපදාවට පත් වූ අය වෙනුවෙන් ඔබ විශේෂිත ප්‍රජා සත්කාර ක්‍රියාත්මක කරනු ලැබුවා. මේ ඇති වෙලා තියෙන ඩෙංගු ව්‍යසනකාරී තත්වය පිළිබඳවත් ඔබේ අවධානය යොමු වේවි කියලා මා විශ්වාස කරනවා. ඒ සඳහා ඔබට යම් කිසි වූ මාධ්‍ය සහයෝගයක් අවශ්‍ය නම් SBS සිංහල ගුවන්විදුලියේ එතන සිටිනවා කියන කාරණාවත් මෙහිදී මා මතක් කරන්නට කැමති. ඔබේ සියලුම ප්‍රජා සත්කාර අපට දැනුම් දෙන්න 0939 49 21 69 අපේ දුරකථන අංකය අවැසි වේලාවක ඔබට දුරකථන ඇමතුමක් ලබා දිය හැකි. නැත්නම් ෆැක්ස් පතක් මගින් ඔබේ කාර්තාවය අපිට දන්වන්න 0939 49 21 85 අපේ ෆැක්ස් අංකය. මනෝජ් ජේමනම් අපි ස්තුතිවන්ත වෙනවා ඔබට අදත් ශ්‍රී ලංකාවේ සිට සවිස්ත්‍රාත්මකව තොරතුරු රැගෙන ආවට. අපි ලැබෙන සතියේ සඳදායි යලිත් හමුවන්නේ. එතෙක් ඔබට සූති ආයිබෝවන්.
මම සූති ආයිබෝවන් දිලරුක්ෂේ.